අමාත්‍යාංශ නිවේදන ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු බිමල් රත්නායක මහත්මයා.
ගරු කථානායකතුමනි, පසුගිය 20 වෙනිදා අලුයම මීනකයා දුම්රිය කැටි වනාලින් 7 දිනක මේ යාම සම්බන්ධව ඊයේ දිනේ සභාවක ලැබීමේ යෝජනාවෙදී මෙන්ම විවිධ අවස්ථාවලදී පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් ඉතාම සංවේදී නමුත් වැදගත් කතිකාවක් ගොඩනැගී තිබුණා. අප ආණ්ඩුව බලයට පත්වීමට පෙර සිටම මෙලෙස අලි සමූහ වශයෙන් දුම්රිය ගැටීම අප රට තුළ පැවතුණු ඛේදවාචකයක්. කෙසේ වුවත් දුම්රිය සේවය රටේ ආර්ථිකයට සහ ජනතාවගේ එදිනෙදා ජීවිතයට අතිශයම වැදගත් දෙපාර්තමේන්තුවක්. එමෙන්ම අලි සම්පතද දුම්රිය සේවය මෙන්ම අප රටට ඉතාමත් වැදගත් ස්වභාවික සම්පතක්. වසර 108ක් පරණ දුම්රිය සේවය මෙම වනාලීන් දුම්රිය ගැටීම පිළිබඳ ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දීමට අපවසත් වී පිළිබඳව එම අමාත්‍යාංශයේ වගකීම දරන අය ලෙස මෙම අවස්ථාවේදී අප කනගාටුවට පත්වනවා. එමෙන්ම අමාත්‍යාංශය එය ප්‍රමුඛ කාර්යයක් බවට පත්කොටගෙන මෙම ඛේදනීය ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ලබා දීම අපේ අරමුණයි. ගරු කථානායකතුමනි, මා මේ සමග සභාගත කරනවා මේ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා. පසුගිය කාලය තුළදී පසුගිය වසර 10 ඇතුළතදී මේ වනාලින් සැලකිතු ප්‍රමාණයන් දුම්රිය ඇපිලා අතර මේ ගිහිල්ලා තිබෙනවා. 2013 ඉඳලා 2025 දක්වා අප සංකලන ප්‍රමාණයක් වෙන ඉදිරිපත් කර තිබෙනවා. එසේම ගරු කථානායකතුමනි, දුම්රිය දෙපාර්තමේන්තුව පැත්තෙන් ගත්තොත් මේ පිළිබඳව කළ හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා තුනක් මෙම සිද්ධියට පෙර අප විසින් පවත්වා තිබෙනවා. පළමු වන සාකච්ඡාව දෙසැම්බර් 9 වනදා අප විසින් සිදු කරා. දුම්රිය මාර්ගය හරහා යන වනාලින් දුම්රිය ගැටෙන ප්‍රදේශ හඳුනාගෙන ඒ ආශ්‍රිත ගම්වාසීන් සමග කමිටුවක් ස්ථාපිත කිරීම යෝජනා කරා. ඒ වගේම එම තොරතුරු නොලැබීම නිසා දෙසැම්බර් 30 වෙනිදා නැවත වතාවක් එම ගම්මානවල විස්තර ලබා ගැනීමට අප දුම්රිය සේවයට දැනුවත් කළා. නැවත වතාවක් ජනවාරි 3 වෙනිදාත් එම තොරතුරු ලබා ගැනීමට අප දුම්රිය සේවයට දැනුවත් කළා. ඉන් පසුව ගරු කථානායකතුමනි, මේ වනාලීන් දුම්රිය ගැටීම පිළිබඳ ප්‍රශ්නය විසඳීම සඳහා කුදු තාක්ෂණික පියවර පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියන එක අපේ රටේ මේ පිළිබඳව විශාල අධ්‍යක්ීම් තිබෙන දුම්රිය දෙපාර්තමේන්තුවක් දන්නවා, පරිසර අමාත්‍යාංශයක් දන්නවා, ස්වාධීන පරිසරවේදිනුත් දන්නවා. මොකද මම මේ පිළිබඳව ඊයේ යෝජනා කරාට පස්සේ මේ ජනතාව සම්බන්ධ කරගෙන ගම්මු සම්බන්ධ කරගෙන මේ අලි ෆේල් පාර කිට්ටු ඉන්න වෙලාවල් වලදී ගම්මුන්ට ස්ටේෂන් එක ළඟම තියෙන ස්ටේෂන් දැනුවත් කරන්න කියලා මම දැක්කා. සෝෂල් මීඩියා පෝස්ට් දාලා තියෙනවා එහෙම කරන්න පුළුවන්ද යනාදී වශයෙන්. නමුත් මම ඒ නිසා හිතුවා, මොකද අපි කවුරුත් අලින්ට ආදරේ, නමුත් අලි ගැන අපි දන්නේ නැහැ වුණාට අලින්ට ආදරේ වුණා. ඒ නිසා මේ පිළිබඳ විවිධ සංවිධාන අපි පසුගිය දා කැඳෙව්වා පාර්ලිමේන්තුවට ගරු පරිසර ඇමතුමා සමග. නිසා මේවා අත්හදා බලලා තියෙනවා වසර 10කට 15කට පමණ පෙර සිට හෝලිස්ටික් කොමියුනිටි ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට්. මේක අපි කරපු දෙයක් නෙමෙයි, සියමලංගමුවේ කරපු එකක්. ඉරෝෂ් පෙරේරා කියලා මහත්මේ ඕල්මේ සාර්ථක වීම පිළිබඳ වාර්තා මෙතන තියෙනවා, මම ඒක ඉදිරිපත් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගයන්ගේ වනාලි ගැටීම් වැලක් වෙනසටාන කියලා ඒත් පෘථිවිරාජ් කියන ආචාර්යවරයා ඇතුළු කණ්ඩායම ඉදිරිපත් කරපු වාර්තා තියෙනවා. මේ හැම එකේම මහජන සහභාගීත්වය තිබෙනවා. ඒ නිසා ගරු කථානායකතුමනි, අප උත්සාහ කළා මේ පිළිබඳව තිබෙන තාක්ෂණික අනිකුත් ක්‍රියාමාර්ග ඇතුළේ මහජන සහභාගීත්වය යොදා ගන්න. ඉතින් අර ඒ ගැන නොදැන එක හැල්ලු කිරීම මම හිතනවා සුදුසු නෑ කියලා. ඉන් පසුව ගරු කථානායකතුමනි, මෙම වාර්තා අපට පසුගිය පෙබරවාරි මාසේ 6 වෙනිදා ලැබුණාට පස්සේ අප හඳුනාගත්ත දේ තමයි ලංකාවේ දුම්රියත් එක්ක වනාලින් ගැටෙන තැන් ගණනාවක් තිබෙනවා. ඒවා හඳුනාගෙන තිබෙනවා. ඒවායින් ඉතාම විශේෂ ස්ථානයක් තමයි මේ මෑතකදී ගල්ඔය හන්දිය කියන ප්‍රදේශයේදී පොළොන්නරුවේ මායිමේදී මේ සිද්ධ වෙච්ච එක. ඒකට අනුව ගත්තොත් පසුගිය වසර 5 තුළ වැඩිම වනාලි සංඛ්‍යාවක් දුම්රියේ ගැටී මියගිය සිද්ධි වාර්තා වී ඇති ප්‍රදේශය ලෙස මඩකලපුව මාර්ගයේ සැතපුම් 133 ආසන්නයේ ඇති තලපත කන්ද ප්‍රදේශය හඳුනාගෙන තිබෙනවා. තවද 2009 වසරේ සිට වර්ෂයේ ජනවාරි සිට 2024 වර්ෂයේ දෙසැම්බර් දක්වා කාලය තුළ වනාලි ගැටීම් වාර්තා වෙලා තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධ සියලු තොරතුරු දුම්රිය දෙපාර්තමේන්තුවත් පරිසර අමාත්‍යාංශයත් සතුවත් තිබෙනවා. ඒ වෙනස නිසා අප මේ පිළිබඳව ඉදිරිපත් කරන විසඳුම අපි ඊයේ සාකච්ඡා කරන නිසා විශාල කාර්යයක් ගන්න නැතුව මගේ අදහස ඉදිරිපත් කරන අවසන් කරන කමිටු අමාත්‍යාංශ ලෙස ගරු කථානායකතුමනි, අපි ඒ වෙනස සිද්ධිය වූ දවසේම සවස්වරුවේදී පරිසර අමාත්‍යාංශයත් පරිසර වේදිනුත් දුම්රිය දෙපාර්තමේන්තුවත් ස්වාධීන පරිසර වේදිනුත් විශේෂයෙන්ම දුම්රිය රියදුරු ජේස දුම්රිය රියදුරන් උන් ගෙනල්ලා මේ පිළිබඳව පුළුල් සාකච්ඡාවක් කරලා ක්ෂණික සහ දිගු කාලීන විසඳුම් ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. මම වෙලා වෙන නිසා කියන්නේ වනාලීන් දුම්රියේ හැපිලා මිය යාමට අදාළ ප්‍රධාන හේතුන් 20ක් පමණ හඳුනාගෙන තිබෙනවා. මම මේ සභාගත කරනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, අපි කෙටි කාලීන සහ මැද කාලීන ප්‍රමාණයක් යෝජනා කරලා තිබෙනවා. එසදා කළ හැකි දුම්රිය දෙපාර්තමේන්තුව වසර 160ක් තිස්සේ දන්නා ඉතාම පැහැදිලි ක්‍රමය තමයි දුම්රිය මාර්ගයේ දෙපස යම් ප්‍රමාණයකට පරිස්සමින් කැලෑ වෙවිලි කරලා විසිබිලිටි එක වැඩි කරනවා. මේක එක නිශ්චිත සාක්ෂියක් තිබෙනවා. මන්නාරම් මාර්ගයේ එහෙම කරාට පස්සේ පසුගිය වසර කීපය තුළදී කිසිදු වනාලි ගැටුමක් වෙලා නැහැ දුම්රියත් එක්ක. ඒක සරලව ගත්තොත් ක්වොන්ටම් ෆිසික්ස් වල සොලියුෂන්ස් නෙමෙයි, සරල විසඳුම් තියෙනවා කොමන් සෙන්ස් අනුව තියෙන පාර දෙපැත්ත පිරිසුදු කළ තිබුණා නම් දුම්රිය රියදුරාට ඒක බලන්න පුළුවන්. ඒක තමයි අංක 1ට යෝජනා කරන දෙක. එක දෙවෙනි එක තමයි දුම්රිය මාර්ගයේ ඔස්සේ දැනට ඉදිකර ඇති පාලම් හා බෝක්කු නිසි උසකින් හා පළල කින් යුතුව අලින්හට ගමන් කළ හැකි පරිදි ප්‍රතිස්ථාපනය කිරීම. තුන්වෙනි එක ජනතාව සම්බන්ධ කරගන්න එක. ජනතාව අලින් හැම වෙලාවෙම එහෙම යන්නේ නැහැ. ජනතාව දන්නවා තමන්ගේ ගම්මාසිතේ ඉන්න අලින් ඉන්නවා නම් උන්ට කියන එක අමාරු දෙයක් නෙමෙයි. ඒක කොමියුනිටි පාටිසිපේෂන් එක. ඒ වගේම මේ මීනගා ස්ථානයේ තියෙන කරු කථානායකතුමනි, ඒ අලින්ට වැවට යන්න ඒගොල්ලන්ට කෝච්චි පාර දිගේ මීටර් 450ක් 500ක්කට ආසන ප්‍රමාණයක් යන්න ඕන. ඒතර කෝච්චිය අපිට කලින් අලියගේ අලින්ට ඇහෙන ඒගොල්ලන්ගේ අදිද්වනි සංඛ්‍යාත වලින් ඒගොල්ලන් අහුන්カン දෙන්නේ. ඒ නිසා අපිට කලින් කෝච්චිය දැනනවා. ඒතර කෝච්චිය දැනනවාත් ඒකට අයින් වෙන්න ඉඩක් නැහැ. මොකද එතන කෝච්චි පාරේ ඉඩක් නැහැ. අපි කවුරුත් ඒ ෆොටෝස් දැක්කනම් ඒ ඛේදනීය ෆොටෝස් ඒවයි තියෙනවා. අලින්ට කරන්න දෙයක් නැහැ කෝච්චි එනකොට. ඒ නිසා අපි තීන්දුව කළා අද දැන් මේ වෙලාවේදී කවුඩුල්ල ඒ වනජීවි කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වෙනවා. අපි එකෙන් පස්සේ බලාපොරොත්තු වෙනවා පරිස්සමින් පරිසර නියමයන්ට අනුව ඒ ස්ථානය පුළුල් කරන්න. එතකොට අලින්ට පුළුවන්කම තිබෙනවා දුම්රිය දැනුනම ඒකෙන් ඉවත් වෙන්න. අන්න ඒ ආකාරයේ ඒ වගේම සෙන්සර්ස් හයිකරන්ඩ ඒව පිළිබඳ සාකච්ඡා යොදන් තිබෙනවා. ඒ නිසා අපි මේ පිළිබඳව උපරිම උත්සාහයක් ගනිමින් ඉන්නවා කරු කථානායකතුමනි. ඉතාම ඉක්මනින් මේ ක්‍රියාමාර්ග සිදු කරන්නත් සිදු කරලා වනාලි මිය යන එක අවම කරන්නත්. ඒ නිසා ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මේ පිළිබඳව ඔවුන් දන්නා කියන වඩා හොඳ සොලියුෂන්ස් තියෙනවා නම් ඒවා අප වෙත ලබා දෙන්නත් කියලා. බොහොම ස්තුතියි.
කරු ඉපක්තම
ඔබතුම අවසර දෙනන් ගරුතුමා බොහොම ස්තුතියි. විශේෂයෙන් මම යෝජනාවක් කරනවා ලෝකේ ඔය වනාලි සහ දුම්රිය අතර ගැටුම් සක්සස්ෆුලි සාර්ථකව නිරාකරණය කරපු අවස්ථා රසක් තිබෙනවා. විශේෂයෙන්ම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති ඉන්ඩියන් රේල්වේස් එක වයිල්ඩ්ලයිෆ් ඩිපාර්ට්මන්ට් එකත් වයිල්ඩ්ලයිෆ් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ඩියා එක ගජරාජ් කියලා එලර්ට් සිස්ටම් එකක් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒකට තර්මල් කැමරාස් ඇන් සෙන්සර්ස් භාවිතා කරන මම යෝජනා කරනවා. ඔබතුමාගේ අවධානයකට යොමු කරන්න ඒකට තවත් කියනවා කවක් සිස්ටම් කියලා. මේක පිළිබඳව මම හිතන්නේ පුළුල් අධ්‍යයනයක් කිරීම වැදගත්. ඒ වගේම ඇත්ත වශයෙන්ම හවරණ ප්‍රදේශයේ මේ ප්‍රශ්නේ ඇවිල්ලා අපේ රටෙත් අර ඉන්ෆ්‍රාරෙඩ් සෙන්සර්ස් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. ඒකෙත් සාර්ථක අසාර්ථක භාවය ගැන සොයා බැලීම ඉතාමත් වැදගත්. ඒ වගේම මම දන්නේ මේ යෝජනාව අපේ රටට සුදුසුද නැද්ද කියලා. හැබැයි කෙන්යා වගේ රටවල් වල යෝජනා වෙලා තිබෙනවා elevated railway lines and underpasses. ඒකත් එක විසඳුමක්. හැබැයි ඉතින් ඒක අපේ රටේ ප්‍රශ්නවලට විසඳුම් ද නැද්ද මේ භූගෝලීය වටපිටාව පරිසර විද්‍යා හොයලා බලන්නට ඕන. ඒකත් එක විසඳුමක් තියෙනවා. ඒ වගේම ඉන්දියාවේ අසම්වල තියෙනවා මේ හනීබී සවුන්ඩ් රිපෙලන්ස්. ඒ කියන්නේ හනීබී මීමැස්සි ඒ ගහණය වැඩි කිරීම තුළින් විවිධ සහ ඒකෙන් පිට වෙන සවුන්ඩ් සිස්ටම් එක හරහත් මේ පාලනය කරන ක්‍රමවේදයක් තිබෙනවා. ඒ වගේම ජපාන් රට නිර්මාණය කරලා තියෙනවා LED lights and lion sounds කියන විසඳුම්. ඉතින් විසඳුම් රාශියක් තිබෙනවා. හැබැයි මම ඔබතුමාට යෝජනා කරනවා මේ ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා යම් කිසි ඒකාග්‍රතාවයක් ඇති වෙන ඒකාබද්ධ වැඩසටහනකට ඔබතුමාගේ අමාත්‍යංශයත් වනජීවි ශාස්ත්‍රයේ නියෝජනය කරන අමාත්‍යංශයත් හොඳ ස්ටෑන්ඩඩ් ස්ටියරිං කමිටි එකක්, ඒ කියන්නේ ස්ථාවර ස්ටියරිං කමිටි එකක් හරහා මේ ප්‍රශ්නයට විසඳුම් ලබා ගන්නට විද්වත් විශේෂඥ රාජ්‍ය නිලධාරීන් ඒ වගේම දේශපාලන අධිකාරීත් අදහස් ලබාගෙන ඔබතුමාට හැකියාවක් තියෙනවා මේ බජට් රැස්වීම ක්‍රියාත්මක වෙන කාලවකවානු තුළ පාර්ලිමේන්තුවේ අපේ අදහසුත් ලබා ගන්නට යම් කිසි පොඩි වෙලාවක් කමිටි රූම් එකක වෙන් කරලා ලබා ගන්න පුළුවන් නම් මම හිතනවා මේ ප්‍රශ්නෙට දේශපාලනයක් නැහැ, මේකට විසඳුමක් තමයි අවශ්‍ය. අපිත් සූදානම් අපේ අදහස් වඩාත් පුළුල්ව ලබා දෙන්න. ස්තුතියි.
බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි ගරු සභානායකතුමා.
ගරු විපක්ෂ නායකතුමා ඉදිරිපත් කළ අදහස් අපි අගය කරනවා. එක එක විසඳුම් තිබෙනවා එක එක රටවල්වල එක එක ස්ථානවලට අනුව. අපි ඇත්තරම ගත්තේ හොලිස්ටික් අප්‍රෝච් එකක් තමයි. ඒ නිසා අපි අමාත්‍යංශ පමණක් නෙමේ එකතු කරා. ඉතින් අපි හිතනවා ගරු කතානායකතුමනි මේ ගත්ත තීන්දුව ටික අපි ඉස්සෙල්ලා ක්‍රියාත්මක කරන්න බලන්නම්. මොකද අපේ තිබෙන්නේ ප්‍රශ්නයක් වුණාම සංවේදී වෙලා දුමරිය දෙපාර්තමේන්තුව මිට කලින් මේවා කළා තිබෙනවා. හැබැයි ඒකේ වෙලාවෙන් පස්සේ නතර වෙනවා. තියෙන්නේ කොහොමද මේක නිව් නෝමල් එකක් බවට පත් කරන්නේ. ඒ නිසා අපි හිතනවා මේ ක්‍රියාමාර්ග ටික මාසයක් දෙකක් ඇතුළතදී කොහොමද ඉම්ප්ලිමන්ට් වෙන්නේ කියන එක බලලා අපි ඔබතුමා කියන පුළුල් තැනට යමු කියන අදහස තමයි මට තියෙන්නේ.
බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි මහතා 2025 2018 වෙනි දින ගරු රවි කරුණානායක මහතා විසින් ස්ථාවර නියෝග 27-2 යටතේ අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම.
ගරු කතානායකතුමනි, ප්‍රශ්නාංක 1 විදුලිය වැටීම පිළිබඳ හේතු මොනවාද කියන එක තමයි එතන ප්‍රශ්නේ ඉදිරි තිබුණේ. ඒකේ පානදුර පිළිතුර විදිහට මට කියන්න තියෙන්නේ පානදුර ග්‍රිඩ්වලයි කිලෝවොට් 33ක බස් බාර වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් පද්ධතියේ සංඛ්‍යාතයේ පහත වැටීම දිගින් දිගටම සිදුවෙමින් පැවතීම මත ලක්විජය නවලක්ෂපාන පැරණි ලක්ෂපාන පොල්පිටිය වික්ටෝරියා සහ උමාවය විදුලි බලාගාර අවසංඛ්‍යාත ආරක්ෂණ නිසා විසන්දි විය. ප්‍රශ්නාංක 2 සම්පූර්ණ බිඳවැටීම අවසන් වූ වහාම පද්ධතිය නැවත ප්‍රතිස්ථාපනය කිරීම ආරම්භ කළ අතර ප්‍රථම උත්සාහයේදී බියගම සපුගස්කන්ද කැලණිය රිඩ්ඩුප පොළවල්ද ඉහළ කොත්මලේ බලාගාරය මගින් ප්‍රතිස්ථාපනය කළද අනපේක්ෂිත ඉල්ලුම් ධාරිතා වූ වෙනස් වීම මත නැවත විසන්දි විය. නැවත අදාළ උත්සාහය කිරීමේදී ඉහළ කොත්මලේ සහ වික්ටෝරියා බලාගාර මගින් මූලිකව බියගම සපුගස්කන්ද කැලණිය කොටුකොඩ සහ කැලණිතිස්ස කොළඹ ජාතික රෝහල ප්‍රමුඛව ප්‍රතිස්ථාපනය කළ අතර පූර්ණ පද්ධතිය සම්පූර්ණයෙන්ම සවස 3:45 වන විට මහවැලි බලාගාර පද්ධතිය මගින් ප්‍රතිස්ථාපනය කරන ලදී. ප්‍රශ්නාංක 3 ඉතා ඉක්මනින් ගත යුතු ක්‍රියාමාර්ගයක් ලෙස බැටරි එනර්ජි ස්ටෝරේජ් සමග රිනුවබල් එනර්ජි ඩෙස්ක් ඇතිකිරීම සහ ඒ මගින් ජාතික පද්ධතිය පාලන මධ්‍යස්ථානය තුළ පුනර්ජනනයේ බලශක්ති වඩාත් දුෂ්‍යව පුරෝගතනය පාලනය හා නිරීක්ෂණය කිරීම කළ හැක. මෙම කාර්ය සඳහා 2024 දෙසැම්බර් මස අප විසින් ආසියානු සංවර්ධන බැංකුව සමග එකතා කිවිසුමකට එළඹ ඇත. එහි කටයුතු වඩාත් කඩිනමින් කිරීමට අවශ්‍ය මැදිහත් වීම බලශක්ති අමාත්‍යාංශය විසින් මේ වෙනුවට සිදු කරමින් පවතී. ප්‍රශ්නාංක 4 පද්ධතිය තුළ තිබිය යුතු ඉහත සඳහන් කළ රිනුවබල් ඩෙස්ක් එකක් හා ඊට සමාන පහසුකම් නොපැවතීම මත පෙර අවදානම් නිසි පරිදි දැන ගැනීමට ක්‍රමවේදයක් මේ වන විට නොපැවතුනි. ප්‍රශ්න අංක 5 මෙදින සිදුවිය හැකි ආර්ථිකමය හානිය ගන්නේ කිරීම සඳහා රට පුරා ඇති ග්‍රිඩ් උපපොළවල් වලට සම්බන්ධ ඒ බෙදා හැරීම් වල පෙරහා පසු ධාරිතාවයන් ලබා ගත යුතු අතර ඒ සඳහා ලංකාව විදුලිබල මණ්ඩලය දැනට අවශ්‍ය කටයුතු කරනු ලැබේ. ඒ සඳහා යම් කාලයක් ගත වීමට නියමිතයි. ප්‍රශ්න අංක 6 බලශක්ති අමාත්‍යාංශයේ පත්කල කමිටුව මගින් සිදු කළ මූලික විමර්ශනයේදී මෙම විඳවැටීමට කිසිදු නොසලකා හැරීමක් හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වී නොමැති බව හඳුනාගෙන ඇති අතර තවදුරටත් විමර්ශනය සඳහා අභ්‍යන්තර ස්වාධීන කමිටුවක් මෙය විමර්ශනය සඳහා පත්කර දැනටමත් එහි කටයුතු කෙරමින් පවතී. එහි සම්පූර්ණ වාර්තාවක් ඉදිරියේදී ලැබීමට නියමිතයි. ප්‍රශ්න අංක 7 වර්ෂ 2024 සැප්තැම්බර් මාස ජෙනරේෂන් කොස්ට් එක රුපියල් මිලියන 24,964යි. ඔක්තෝබර් මාස ජෙනරේටින් කොස්ට් එක රුපියල් මිලියන 34,875යි. නොවැම්බර් කොස්ට් එක රුපියල් මිලියන 25,392යි. ටෝටල් එක එකතුව රුපියල් මිලියන 85,217යි. ඒක ඇවරේජ් එක ගත්තාම ජෙනරේටින් කොස්ට් එක ඇට් CB රුපියල් මිලියන 28,417යි.
ප්‍රවිකරණායක මහත්මයා,
ඇමතුමා සැබෑ තත්වය අද හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් මම පැහැදිලි කිරීමක් කරන්නේ ඔය හිටපු බලශක්ති ඇමති වශයෙන් හිටපු කාලේ එහෙ ඉන්න ඉංජිනේරුවරු දෙන උත්තරට වැඩිය ඔබතුමාලා දැනුවත් කමින් ලබා දෙන එක වැඩිය හොඳයි. දැන් මේ සම්බන්ධයෙන් ඇත්ත තත්වය ඔබතුමාලට තියෙන වැදගත්ම කටයුත්ත වන්නේ අඛණ්ඩව මේ විදුලිය සපේම. නමුත් බැරි වෙලාවත් ඒක විසන්ධි වුවොත් පාරිභෝගිකයට වෙන ප්‍රශ්න ගැන තාම කතා කරන්නේ නැහැ. නමුත් පාරිභෝගිකය ලක්ෂ 65ක් ලංකාවේ ඉන්නවා. එතුමට බැරි වෙලාවත් බිලක් සුමාන දෙකකින් ගෙවන්න බැරුණත් විසන්ධි කරනවා. ඒතොර මේ සම්බන්ධයෙන් ඔබතුමාලා විදුලි බල මණ්ඩලයේ ප්‍රාථමික හේතුව වන්නේ මේ අඛණ්ඩ පවර් සප්ලයි එක දෙනකොට ඒ සම්බන්ධයෙන් මේක විසන්ධි වුණා නම් ඒ අයට කොහොමද මේ සම්බන්ධයෙන් මුදල් වශයෙන් ඒකට උපකාරයක් කරන්න පුළුවන් වන්නේ? මොකද කිව්වාගේ සුමාන දෙකක් දෙන්නේ බැරි වෙලා බිලක් රුපියල් 10කට වැඩි තිබ්බොත් කිව්වා. ඒ සම්බන්ධයෙන් විසන්ධි වෙන ගම් දැන් ඉරිදාවක අඩු ගානේ 4-5 ගමනක් විසන්ධි වෙනවා. පාරිභෝගිකයට වෙන හානිය ගැන කවුරුත් කතා කරා.
කතා නැගතුමනි, ඇත්තටම අපිත් ඔක නිරීක්ෂණය කරලා තියෙනවා වගේ ගොඩක් කාරණා. ඇත්තටම මේ විසන්ධි ගොඩක් ප්‍රථම පවා මම ගැන තොරතුරු විමසලා සාකච්ඡා කරලා තියෙනවා. මේක මොකද ඇත්තටම දැන් අපේ රජයේ වුණත් පීපල් සෙන්ට්‍රික් ගවර්න්මන්ට් එකක් විදිහට අපි එනර්ජි එකත් පීපල් සෙන්ට්‍රික් එනර්ජි ට්‍රාන්සිෂන් එකට අපි යන්නේ, ඒ අරමුණෙන් වැඩ කරන්නේ. එතනදී ඇත්තටම අපිත් දකින්න, මමත් පුද්ගලිකවත් දකින්න ලොකු මේ ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ අර මහ ජනතාවට ලංවීමේ සහ ඈත්වීමේ ප්‍රවණතාවයක් මේකේ මේ සේවයේ තියෙනවා. ඇත්තටම ඒවා අපි ගොඩක් නිරාකරණය කරගන්න දැන් සැලසුම් සකස් කරගෙනමින් ඒව තොරතුරු රැස් කරගෙනමින් වැඩ කටයුතු කරගෙන යනවා. මම හිතනවා අපිට ටික කාලයක් දෙන්න අපි ඔය ප්‍රශ්න ටික ගොඩක් විසඳන්න පුළුවන් වෙනවා කියලා අපි විශ්වාස කරනවා.
මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික
ගරු කතානායකතුමා, රවි කරුණානායක මහත්මයා, මේක ඊයේත් මේ සම්පූර්ණ ප්‍රශ්නය ඇහුවා. ගරු ඇමතුමාට උත්තර දුන්න ඔබතුමා නැවත රිප්ලයි කරා. ඇත්තටම 27-2 තියෙන්නේ ප්‍රශ්නය ඇහුවම උත්තර දෙන්න නැවත ඩයලොග් එකක්
නැහැ.
එක සැරයක් කරානේ.
27-2 ඇතේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු මහාචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ 2025/2/21 දින ගරු ක්‍රවි කරුණානායක මහතා විසින් ස්ථාවර නියෝග 27-2 යටතේ අසලබ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම. ගරු මන්ත්‍රීතුමා 27-2 යටතේ අදාළ අමාත්‍යවරයා
පැහැදිලි කිරීම කරා. ඊට පස්සේ අතුරු ප්‍රශ්න නැහැ නේතන. ගරු අමාත්‍යතුමා, ඒකට අදාළව
ගරු කතානායකතුමනි,
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, ස්ථාවර නියෝග 27-2 යටතේ
ගරු ග්‍රාමිකාරණ මන්ත්‍රීතුමා ඉඳගන්න. දැන් 27-2 යටතේ අදාළ පැහැදිලි කිරීම කළාට පස්සේ ආයේ අතුරු ප්‍රශ්න නැහැ. කරුණාකර මන්ත්‍රීතුමා වාඩි වෙන්න. කරුණාකර මන්ත්‍රීතුමා වාඩි වෙන්න. පොයින්ට් ඔෆ් ඕඩර්. ඔබතුමා මොකද පොයින්ට් ඔෆ් ඕඩර්?
ඒ අවස්ථාවේදී තිබෙන්නේ 27-2 යටතේ වැදගත් ප්‍රශ්නයක් ගැන උත්තර ලැබුණට පසුව ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමකට අවශ්‍යතාවය පාර්ලිමේන්තුවේ තියෙනවා.
දැන් ඔබතුමා එක ප්‍රශ්නයක් අහුවන්නේ.
මේකේ ප්‍රශ්න පහකට එක කොටසක එක උත්තරයක් තමයි ලැබුණේ. ඉතින් ඒ සම්බන්ධයෙන් මම නැවත ඇහුවේ මේ සම්බන්ධයෙන් අද ලංකා විදුලි බල මණ්ඩලයේ ඉතාමත් අමාරු ප්‍රශ්නයක් තමයි තිබෙන්නේ. මේකේ යුනියන් දෙකක අතර තියෙන ප්‍රශ්නයක්, පුනර්ජනනීය ප්‍රශ්නයයි, ඒකට විරුද්ධව තියෙන යුනියන් දෙක අතර තිබ්බ ප්‍රශ්නය. මේක වඳුරේ ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි මම උදව් කරන්නේ. මොකෝ මම දන්නවා එතන හිට්ලර්ගේ ප්‍රශ්න අමාරුයි, කාංචන විජේසේකර ඇමතුමත් ඒ වගේම කරා. ඉතින් මේ සම්බන්ධයෙන් යම් කාලාන්තරයක් ගියාට පස්සෙ පෙනේවි මේ දෙපැත්තේ කරන බොරුව. ඉතින් මම කතානායකතුමාගේ මේ ඔබතුමාට ප්‍රශ්නයක් වැඩි වැදගත් මට වැඩිය. නමුත් ඒ අවශ්‍යතාවය තියෙන්නේ මේ පුනර්ජනනීය ප්‍රශ්නය අද නිෂ්පාදන ඒකකයේ රුපියල් 78යි මේ කතා කරන මොහොතේ. ඉතින් පුනර්ජනනීය ඒකකයකට රුපියල් 29යි ගෙවන්නේ. ඉතින් මේක නවත්තන්න ගිහිල්ලා අර තෙල් මාෆියාකට යටපත් වෙනවද කියන එක තමයි මම ඔබතුමාට කියන්නේ. මොකද බිලියන් 185ක ලාභයක් තිබ්බ මාස 6කට. දැන් ඒක අලාභයකට වෙනවා. දැන් ඊයේ සාමාන්‍ය අධිකාරියෙක්ට තිබ්බ මීටිමක බිලියන් 40ක අලාභයක් මාස 2ක ගේනවා.
ගරු කුමාර ජයකොඩි, ගරු අමාත්‍යතුමා, ගරු කුමාරයා, අපි බලශක්ති අමාත්‍යතුමා පිළිතුරක් ලබා දෙන දෙයකට.
ගරු කතානායකතුමනි, ඇත්තටම අපි එතුමා අහපු ප්‍රශ්නේ තවදුරටත් කතා කරනවා නම් අපි සාමාන්‍ය පැය 4ක් ඇතුළත විදුලිය නැමත ලබා දුන්නා මහජනතාව ගැන හිතලා. ඇත්තටම අපි ඒ ලෙවල් විභාගේ තියෙනකොට විදුලිය කපන්න තියන්නේ නැහැ. ඒ වගේම පැය 14වල් කැපිච්ච ශ්‍රී ලංකාවක් මේ තියෙන්නේ, අපි එතනට ගෙනියන්නේ නැහැ. ඒකින් හින්දා අපි මේ වෙනුවෙන් වැඩ කරනවා. අපි ජනතාව පැත්තෙන් අපි වැඩ කරන්නේ. ඒකින් හින්දා ඒකට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මොකද අපි ආණ්ඩුවක් හදලා මාස 3යි තාම. අපි ගොඩක් දේවල් අධ්‍යයනය කරගෙන යනවා. ඒවට ක්‍රියාමාර්ග ගන්න, මොකද මේ ශේෂ්ත්‍රයේ ක්‍රියාමාර්ග ගන්න පොඩි කාලයක් යනවා. මොකද අපිට ඔය කවුරු හරි කලින් ඇමතිවරු කරයි කියන දේවල් කෙරලා නැහැනේ. ඒකනේ වෙලා තියෙන්නේ. ඉතින් මේ සාමාන්‍යයෙන් දේවල් දවසෙන් දෙකෙන් කරන්න තිබුණා. දැන් අපි ඔබතුමාල්ලම කිව්වා සිකුරාදා මේ ඉරිදා හැමදාම කැපෙයිද කියලා. මේ ඉරිදාත් ඒ තරජනේ ආවා. අපි ඒවට සොලූෂන් අපිට පුළුවන් විදිහට වියදම් නොකර යම් මට්ටමකට ගෙනල්ලා තියෙනවා. ඒකෙදි යම් යම් කස්ටමර්ස්ලාට ප්‍රශ්න වෙන්න පුළුවන්. මොකද ඒව හදලා තියෙන්නේ අපි නෙමෙයි. මේක අවුරුදු ගාණක් කරපුවා. ඒක හින්දා මේ පොඩක් අපි හැමෝම සහයෝගයෙන් මේක ඉස්සරහට ගමු. මම හිතනවා තේරුම් ගනී කියලා. මොකද අපිට මේකේ වංගු නැහැ, අපිට මේකේ මේ ඩීල් නැහැ. අපි මේක හරි ගස්සන විතරයි අපි හදන්නේ. ඒකින් අපි අධ්‍යයනය කරගෙන. ඕකේ,
ගරු නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිජාත අමාත්‍ය.
බොහොමත්ම ස්තුතියි ගරු කතානායකතුමනි. මේ ප්‍රශ්න කාණ්ඩ දෙකක් තියෙනවා. අයන්න කොටසේ විශේෂයෙන් විදේශීය සංචිත ගොඩනැගීමත් එහි මූලාශ්‍ර පිළිබඳවත්. ඒ අනුව මෙම කාල සීමාව ඇතුළතදී ඒ දල සංචිත වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ මහ බැංකුව විසින් දේශීය වශයෙන් අපේ විදේශීය විනිමය මිලදී ගැනීම වෙළඳපොළෙන්, ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේදී වාරික 3ක් 1-2-3 කියන වාරික 3 ලැබීම, ඒ වගේම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශ්වීය ආයතනවලින් ලැබිච්ච මුදල් සහ ද්විපාර්ශ්වීය ව්‍යාපෘති සහ වැඩසටහන් ආශ්‍රිතව ලැබුණු මුදල් වලින් තමයි මේ සංචිත ගොඩනැගිලා තියෙන්නේ. මේ සංයුතය 2023 සහ 24-23 අවසානයේ දෙසැම්බර් වෙනකොට ඩොලර් බිලියන 4392කුත් දෙසැම්බර් 24 දෙසැම්බර් අවසාන වෙනකොට 6122කුත් තියෙනවා. මේ වැඩි වී හැටි මාස් පතා වැඩි වී හැටි ලේඛනයක තියෙනවා. ඒ වගුව මම සභාගත කරනවා. ඊළඟට මුළු ණය ප්‍රමාණය 2024 අවසානයේදී මුළු ණය ප්‍රමාණය ඩොලර් වලින් මිලියන 1,294ක්, ඒ කියන්නේ බිලියන 100කට මදක් වැඩි ප්‍රමාණයක්, රුපියල් වලින් රුපියල් ට්‍රිලියන 29කට වැඩි ප්‍රමාණයක්. ඊළඟට තියෙන ණය සේවාකරණේ විශේෂයෙන් විදේශීය ණය සේවාකරණේ ආලා තියෙනවා 25 26 27 සහ 28. ණය සේවාකරණේ අඩංගු ණය වාර්ෂික ප්‍රමාණය 1369ක්, 1191ක්, 1196ක් සහ 2133ක් පිළිවෙලින් 2025 සිට 28 දක්වා. ඒ වගේම එම කාලය සඳහා පිළිවෙලින් පොලිය ඩොලර් මිලියන 1085ක්, 931ක්, 893ක් සහ 974ක් පිළිවෙලින්. ඒ වගේම රජයේ ණය සේවා කරන ගෙවීම්වල මූලික වගකීම දරන්නේ රජය. ඒ උනාත් කෙසේ වෙතත් රජයේ ණය සේවාකරණයේ බැඳීම් සපුරාලීමට ප්‍රමාණවත් විදේශ විනිමය නොතිබෙන අවස්ථාවලදී රජයේ ඉල්ලීම පරිදි රජයේ බැංකු කරුවා විදියට මහ බැංකුව තමන් සතු තියෙන සංචිත ඒ අදාළ පරිදි නිදහස් කිරීම කරලා සහයෝගය ලබා දෙනවා. වගේම මේ 5 සහ 6 කියන කොටස් දෙකම එකට ගත්තාම තියෙන්නේ ඉදිරියේදී දල සංචිත පවත්වා ගැනීමත් 2028 දක්වා ඒ සඳහා සැලසුම් තියනවාද කියන කාරණේදීත් ඇත්තරම ජූනි මාසයේදී දෙසැම්බර් 2024 ජූනි මාසයේ ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර මූල්‍ය ආරම මුදලේ ඒ කාර්ය මණ්ඩල වාර්තාවට අනුව පුරෝකථනය කරන ලද නිල සංචිත ප්‍රමාණය අර ප්‍රශ්නයේ යොමු කරලා තිබිච්ච එකට වඩා වෙනස් තත්වයක් තියෙන්නේ. ඒක 2025 7174ක්, 2026 9262ක්, 2027 13466ක් සහ 2028 15105ක් මේ ජාත්‍යන්තර මූල්‍ය ආරම මුදලේ කාර්ය සාධන වාර්තාවෙන් උපුටා ගත්තේ. මෙම පුරෝකථනයන් ඇත්තරම පදනම් වෙලා තියෙන්නේ පුළුල් සාර්වාර්ථික මැක්‍රෝ ඉකොනොමික් assumptions මත. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය ආරම මුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ සංචිත ගොඩනැගීමට අදාළ නිශ්චිතවම deterministic targets නෙමෙයි තියෙන්නේ, පවතින economic variables වෙනස් වෙන විදිහට සෑම සමාලෝචනයකදීම මෙම අගයන් නැවත ගණනය කරනවා. ඒ වගේම ඒ සඳහා අපිට මූලික වශයෙන් පාදක කරගන්නවා සංචිත ගොඩනැගීම සඳහා වන ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක quantitative performance criteria. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය ආරම මුදලේ ණය පහසුකම් යටතේ නියම කරලා තියෙන විශේෂයෙන්ම අපි එකඟතාවයන් මත ආපු එකක්, ඒක තමයි ජාත්‍යන්තර ශුද්ධ සංචිත net international reserves. එතෙන්දී විදේශීය වත්කම් වලින් අපි බැරකම් අඩු කරලා ශුද්ධ ප්‍රමාණය තියෙන්නේ. ඒතොර මේ වෙනකොට වැඩසටහනේට අනුව එන්න ඒ ඉලක්ක අපි නිසි පරිදි සාක්ෂාත් කරගෙන තියෙනවා. ඒ එක් එක් සමාලෝචන යටතේ විදේශ විනිමය වෙළඳපොලෙන් මහ බැංකුව විසින් මිලදී ගැනීම වලින් මේ කළමනාකරණය කරනවා. මේ දක්වා සිදුවෙච්ච සමාලෝචන තුනේදීම මේ ඉලක්ක අපි අඛණ්ඩව අත්පත් කරගෙන තියෙනවා. ආ කොටසේ සාරාංශගත කරලා ගත්තොත් පිළිතුරු ටිකට විශේෂයෙන්ම 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ 37 වෙනි වගන්තියට අනුව රාජ්‍ය ණය කළමනාකරණයේ ක්‍රියාත්මක සම්බන්ධයෙන් අන්තර්කාලීන විධිවිධාන සඳහන් කරලා තියෙනවා. ඒ පිළිබඳව තොරතුරු ඇදුවත් ඒ අනුව රාජ්‍ය ණය කළමනාකරණ පනත ක්‍රියාත්මක වෙච්ච දිනේ ඉඳලා, එතකොට දැනට අපේ ක්‍රියාත්මක වෙනන්නේ 2024 නොවැම්බර් 25, එදා සිට දැන් ඒ සියලු වගකීම් කැලේතු කාර්යයන් ණය පිළිබඳව පුරෝකථනයන් සියල්ල ඒ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව යටතේ සිද්ධ කරන්නේ. කෙසේ වෙතත් මෙතන තාක්ෂණික කාරණා කිහිපයක් තියෙනවා, විශේෂයෙන් අර බිඩින් සිස්ටම් එකට ගියාට පස්සේ ඒ තාමත් තියෙන මහ බැංකුව යටතේ ක්‍රියාත්මක වෙමින්, ඒ නිසා තමයි අන්‍යෝන්‍ය වශයෙන් අපි කටයුතු කරමින් මාස 18ක කාලයක් ශ්‍රී ලංකාව ඒ කියන්නේ මහ බැංකුවත් එක්ක එකට කටයුතු කරමින් ක්‍රමිකව මෙතෙන්ට පරිවර්තනය කරගන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. දෙවනි කොටස මේ රාජ්‍ය ණය කළමනාකරණ ඒ කාර්ය මණ්ඩලය ගත්තාම දැනට දීප ව්‍යාප්ත සේවයන්ට අයත් නිලධාරීන් 12 දෙනෙක් සහ ඒකාබද්ධ සේවයට අයත් නිලධාරීන් 11 දෙනෙක් ඇතුළුව 23 දෙනෙක් සේවය කරනවා.
ගරු රවි කරුණායක
මගේ අවසර පරිදි මම පැහැදිලි කිරීම තුනක් කරනවා. ඒ සම්බන්ධයෙන් මම අගය කරනවා මෙවැනි බැරණු ප්‍රශ්නයකට උත්තරයක් සපයා දීම. නමුත් ඔබතුමාට පේනවා මහ බැංකුව අද ස්වාධීන ආයතනයක් වුණා, තාම ඇඟිලි ගසනවා ඒ ක්‍රියාත්මක කරන ආකාරය. මේක අපි එදා 2016 දුන්නට ඒක ක්‍රියාව පිළිපැද්දේ නැහැ. ඉතින් කරුණාකර ඔබතුමා මේ සම්බන්ධයෙන් ඉතාමත් ඕනේ කමින් මේක යථා තත්ත්වයට පත් කළා. දැන් මේකේ මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන මේ අයට මේක බාර දීලා ඒකේ වගකීමක් ගන්න කියන එක මම ඉතාමත් ඕනේ කමින් ඉල්ලනවා. දෙවැනි එක තමයි මෙතන මේ තියෙන එක යටතේ ඔබේ හෙළිදරව් තුළින් පෙනෙනවා ට්‍රිලියන් 29ක් තමයි 28.8ක් තමයි සම්පූර්ණ ණය 2024 දෙසැම්බර් 31 වෙනිදා කනගාටුයි. සෙප්තැම්බර් මාසේ 30 ඒ සම්බන්ධයෙන් මාස 4කට මේකේ සම්පූර්ණ ණය බරතාවය ට්‍රිලියන් 1.2කින් වැඩි වෙලා තිබෙනවා. මම මේ ප්‍රශ්නේ අහන්නේ වෙනින් ගෝගකමකින් නෙමෙයි. මේකෙන් පෙනෙනවා ආණ්ඩුවක් ගෙනිනකොට මේක නිකන් රිලේ එකක් දුවනවා වගේ තමයි. නැත්නම් මීට පෙර අහලා තිබ්බා මේ මාස 5-6 තුල මුකුත් සංවර්ධනයක් වෙලා නැතුව ණය වැඩි වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් රුපියලේ අවප්‍රමාණී වීම තුල මේ සම්බන්ධයෙන් බිලියන 1.2ක් වැඩි වෙලා තියෙනවා
කියන 27.2ට කරුණු පැහැදිලි කිරීම කරානේ. දැන් ආයි තව කරුණු කරන්න ගියොත් ඒක ගැටුම් සාගත තත්ත්වයක් වෙන මේ කාලය පිළිබඳව
මම ඉතාමත්
මන්ත්‍රීතුමා බෑ වෙලි
කරා. බෝම්බයක් වෙන්නේ නැති වෙන විදිහකට මම ප්‍රශ්නයක් කාන්නම් මම හිතන්නේ හැමතුමාට මේක උදව් වේවි. මොකෝ ඒකේ
ඔබතුමාට දැනුම් දෙන්න. ප්‍රධාන කඩට කොටුවේ ආරම්භයේදී යන යෝජනා ගරු සභානායකතුමා.
කන්සල්ටේටිව් කමිටි පබ්ලික් ෆයිනන්ස්
ගරු සභානායකතුමා.
ගරු තමයි. ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ගරු නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2025 පෙබරවාරි 20 දින පාර්ලිමේන්තුවේදී මතුකන් ලද කරුණු පාර්ලිමේන්තු ස්ථාර නියෝග 118 විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුය යෝජනා කරමු.
සභාව එකඟද?
ආයිස්.
ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 විසර්ජන පනත් කෙටුම්පත 2025 දෙනිවර කියවීම 5 වෙනි වෙන්කල දිනය ඔන්ඩබල් අජිත් පෙරරා you have 25 minutes. විපක්ෂනායකතුමා.
ගරු කතානායකතුමා, විශේෂයෙන්ම නීති හා සාමයේ අමතතුමත් ඉන්න අවස්ථාවේ මම අහන්න කැමතියි, දැන් මේ ඝාතන රැල්ලට ඝාතන සංස්කෘතියට නිමක් නැහැ. දැන් ඊයේත් මිනිමැරුමක් සිද්ධ වුණා. එවන් තත්ත්වයක් තුළ විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව, ජන සමාජයේ ජනතාවගේ ආරක්ෂාව, මිනිසුරුන්ගේ ආරක්ෂාව, සිවිල් සමාජයේ ආරක්ෂාව, ඒ වගේම අපේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව, මහජන නියෝජිතින්ගේ ආරක්ෂාව, මේවා පිළිබඳව මං හිතනවා අපේ නීති හා සාමයේ අමාත්‍යතුමාට යම්කිසි පැහැදිලි විධිමත් වැඩපිළිවෙලක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සිද්ධ වෙයි. මේක තවදුරටත් ප්‍රමාද කරන්න බෑ. දිනෙන් දින මේ ඝාතන රැල්ල මේ මිනිමැරුම් සංස්කෘතිය ප්‍රවර්ධනය වෙනවා. මේක තුළ ජන සමාජයේ කුඩා දරුවගේ ඉඳලා සියලු දෙනාම දැඩි පීඩනයකට දැඩි අවධානයකට ලක් වෙනවා. මම ඉල්ලීමක් කරනවා අඩුම ගණනේ සඳුදා දවසේ හරි ගරු ඇමතිතුමා විධිමත් සැලැස්මක් ඉදිරිපත් කරන්න, මේ ජන සමාජයේ ආරක්ෂාව තහවුරු කරන්න, මේ පොදු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න, දරු පරපුරේ සිට සියලු දෙනාම ආවරණය වෙන විදිහට, මිනිසුරුවන් ආවරණය වෙන විදිහට, නීතිඥවරුත් ඇවිල්ලා ඉන්නවා, මාරවිල බායකෙන් ඒගොල්ලෝ තහගෙන ඉන්නවා, ඒගොල්ලෝ බලාපොරොත්තුෙන් ඉන්නවා මොකද්ද මේ පාර්ලිමේන්තුවේ රජය ලබා දෙන විසඳුම, රජය ලබා දෙන උත්තරය, මිනිසුරුන්ගේ ආරක්ෂාව. ඒක බරපතල තර්ජනයක් කියලා. දැන් මම සභාගත කරන්න කැමති මේක ජුඩිෂල් සර්විසස් කමිෂන් එකෙන් ජජස්ලට යවලා තියෙනවා. මේ මොකද්ද කැලෑ පත්‍රයක් කේන්ද්‍ර කරගෙන යම්කිසි AI ආරක්ෂාවට අවධානමක් ලක් වෙලා කියන එක මේක බොහෝ දුරට සමාජයේ කතා වෙනවා. ඒක වැරදි. මම මේ කාරණාව සභාගත කරනවා මේ රජයේ සිල් දෙනාගේම අවබෝධය සඳහා. ඒ නිසා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න මොකද්ද ගන්න පියවර කියන එක
ගරු
කතානායකතුමනි, මම මේ සම්බන්ධයෙන් ඊයේ දින පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරනු ලැබවා ගරු විනිශ්චකාරතුමන්ලාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගරු විනිශ්චකාරතුමන්ලාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු අඩු කිරීමක් කරලා නෑ දිගින්දිගටම ලබා දෙන ආරක්ෂාව යවිරිම ලබා දෙනවා ඒ පිළිබඳව මම පැහැදිලි කිරීමක් මේ පාර්ලිමේන්තුවට ඊයේ දිනේ සිදු කර ලැබුවා ගරු විපක්ෂ නායකතුමනි ඔබ කියන පරිදිම පහුගිය දිනවල දිගින්දිගටම ස්ථාන කීපයක වෙඩි තැබීම් සිද්ධ වුණා විශේෂයෙන් උස්වැටකීයාව කොටහේන මීගමුව එවාගේ ස්ථානවල ඊට පෙරාතුව මිද්දෙනිය මහත්රා මේ කොළඹ මහත්රත් අධිකරණයේ සිද්ධීන් සම්බන්ධෙනුත් අපි මුල් සිද්ධීන් සම්බන්ධයෙන් ඊයේ දිනේ පැහැදිලි කිරීමක් කරනු ලැබුවා විශේෂයෙන් මේ පිළිබඳව විමර්ශනයක් සිද්ධ වෙමින් පවතින මේ හැම වෙඩි තැබීමක් සම්බන්ධ විමර්ශන සිද්ධ වෙමින් පවතිනවා සමහර කරුණු විමර්ශන දිගදුරට පවත්වාගෙන යන තත්ත්වය තුළ පැහැදිලි කරන්න අමාරුයි කෙසේ වුවත් සමහර ඝාතන සම්බන්ධයෙන් එම පුද්ගලයන් ඝාතනය වීමට පෙරාතුව නිකුත් කරන ලද වීඩියෝ පට හරහා යම් යම් කාරණා අනාවරණය වුණා සහ ඒ පිළිබඳව දැන්ට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා ඒ පිළිබඳවත් විමර්ශන සිද්ධ වෙනවා ඒවගේම මේ තැන තැන සිදු පාතාල ක්‍රියාකාරකම් මේ වන විට එක්තරා සංවිධානත්මක කල්ලියක උවමනාව මත සිදුවෙන බවට තොරතුරු ලැබිලා තියෙනවා විශේෂයෙන් අත්තනොඩත් අයගේ දුරකථන සහ ඔවුන්ගේ ඔවුන් හරහා ලබාගත තොරතුරු අනුව සංවිධානත්මක කණ්ඩායමක් කිසිම මේක මේ හැවන බවට දැන් මේ වෙනකොට තොරතුරු වාර්තා වෙලා තියෙනවා ඒ පිළිබඳවත් විමර්ශන සිද්ධ කරමින් පවතිනවා විශේෂයෙන් අද දින මේ වෙනකොට රාජ්‍ය ආරක්ෂක ලේකම්තුමා මේ වෙනකොට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඉන්නවා. ඔහු මේ පිළිබඳ මේ විමර්ශනය සහ මේ සම්බන්ධයෙන් කරුණු අද අනාවරණය කරાવી. මට මේ විමර්ශන සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මේ සභාවට කරුණු ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. විමර්ශන තවදුරටත් සිදුවෙන බැවින් කොහොම වුණත් රටේ ජනයාගේ මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව පිළිබඳව අපි වගකීමක් දරනවා. කිසිදු බිඳවැටීමකට ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අර සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මේ පාතාල ක්‍රියාකාරකම් උස්සන්න කරලා තිබීම පිළිබඳ දැඩි අවධානය රජය යොමු වෙලා තියෙනවා. ඒ පිළිබඳවත් ගැඹුරු විමර්ශනයක් මේ වෙනකොට දියත් කරලා තියෙනවා. බොහොමත්ම ස්තුති කතා කරනවා.
අර අජිත් පෙරේරා මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 25ක් තියෙනවා. කරුණාකර දයසිරි මන්ත්‍රීතුමා නිවා කරුණාකර මේ කාරණාට කරුණාකර මේ කාරණේ ගැනමයි මම කිව්වේ. කර සභානායකතුමා
පක්ෂ සංවිධායකතුමාගේ ඉල්ලා සිටිනවා. මේකේ එක විපක්ෂ නායකයි එක විපක්ෂ සංවිධායකයි ඉන්නේ කියලා අපි හිතන් ඉන්නේ. ඒ නිසා කරු සභා කතානායකතුමනි විපක්ෂ නායකතුමා ජාතික වැදගත්කමක් තියෙන ප්‍රශ්නයක් ඇහුවා. දැන් මේක පුරුද්දක් වෙලා තිබෙනවා Tamanṭa මොන හරි අගමැති සිහින තිබිලා ඒව නැති වුණු කට්ටිය මෙතන දැන් සජබේ බලය අල්ලන්න ඇවිල්ලා ඒකත් බැරි වෙලා මෙතන හැමදාම රඟපාන්න පටන් අරන් තියෙනවා. ඒ විපක්ෂ නායක ප්‍රශ්නයක් ඇහුවා. විපක්ෂ සංවිධායක කෙනෙක් ඉන්නවා. සජබේ තව නායකයෝ ඉන්නවා. මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ?
ලොක්නායක දෙගන්නවා.
මොකද්ද? ගරු කතානායකතුමනි. අපි අලෝලිසෙස්කින් සල්ලි අරන්නේ නැහොත් ඒ ප්‍රශ්නේ වෙනම බේරගමු. ඒවා වෙන මම කියන්නේ මම විපක්ෂ නායකකෙන් අහන්න කැමති මේක විපක්ෂ නායකතුමාට අමතරව තව විපක්ෂ නායක කෙනෙක් ඉන්නවද?
ගරු විපක්ෂ නායකතුමා.
තව විපක්ෂ සංවිධායක කෙනෙක් ඉන්නවද? මම කියන්නේ මේ ඔබතුමා දන්නවා. ඔබතුමා අහුන් කන්නේ නැහොත් පොඩ්ඩක් අහුන් කන්නේ නැහොත් ගරු විපක්ෂ නායකතුමා.
ජයසේකර මැතිතුමා සමිති ජන බලවේගයේ නායකයෙක්.
අපි ඔබතුමාට
ඔබතුමත් නායකයෙක් අපේ සමිති ජන
බලවේගයේ. නායකයෙක්නේ.
නායකයෙක්නේ.
නායකයෙක්.
මේ සභාවේ
ප්‍රශ්න හරි. නෝද?
ඔබතුමත් හොඳ නායකයෙක්.
ගරු කතා
දෙන්නම එකට හිටියේ
ගරු සභාපතිතුමා.
අදත් ඉන්නවා.
ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි. අපිට ඇත්තටම මේ ඊගෝ ප්‍රශ්නවලට උත්තර නැහැ. ඊගෝ ප්‍රශ්නවලට උත්තර නැහැ. හරිද? ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේකයි. අපි ස්ථාර නියෝග වලට පිටින් විපක්ෂ නායකතුමාට දැන් අවස්ථාව ගානක් ඔබතුමා දුන්න එක ඔබතුමාගේ අයිතිය. නමුත් අපි පාර්ලිමේන්තුවක ඉඳලා අපිත් එහෙනම් මේ විදිහටම සම්බන්ධ වෙන්න පුළුවන්. අපිටත් ඔන්නතනම් මේ ආරක්ෂාව ගැන කතා කරන්න පුළුවන්.
අජිත් පෙරේරා.
ඒ නිසා අපි ආණ්ඩුව කරන්නේ. ඒ නිසා අපි ඔබතුමාගෙන් කියනවා මෙන්න මේ ඊගෝ ප්‍රශ්නයට ඔබතුමා මොකක්hari මානසික රෝහලකට මෙතුමා යවමු කරන්නේ. නැත්නම් සජිත්තම මෙතුමා ඔබතුමා මොකක්hari මට තනතුරක් දෙයි. මොකද්ද මේ වෙලා තියෙන්නේ? විපක්ෂ සංවිධායකතුමා
ආරක්ෂා සම්බන්ධයෙන්
විපක්ෂ සංවිධායකතුමා අපි අහන්න කැමති මොකද්ද මේතුමා කරන්නේ?
කතා කරා
හැමදාම මේ නාඩගම කරන්නේ
දෙන්න ඕන මේ සභාවේ මේ සභාවේ සභාව පවත්වා ගන්නට පුළුවන් අවශ්‍යයි ගරු අජිත් පෙරේරා මන්ත්‍රීතුමා ගරු අජිත් පෙරේරා මන්ත්‍රීතුමා ඔබතුමා ගරු අජිත් පෙරේරා මන්ත්‍රීතුමා ඔබතුමා මේ විනාඩි 25ක් තියෙනවා
මේ උසාවිය ඇතුලේ වෙඩි දෙක මරන මිනිස්සුව ගරු අදානාගතුමා
ගරු අජිත් පෙරේරා
මන්ත්‍රීතුමා ගරු අදානාගතුමා මේ උසාවිය ඇතුලේ නමේනි එකට ගෙනාවු එක පස්සෙනි එකට ගෙනාවේ කොහමද?
ගරු අජිත් පෙරේරා මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි.
අන්න නමේනි.
ගරු කතානායකතුමනි. මගේ විනාඩි 25කට දෙන්න.
මෙතුමාගේ ඊගෝ ප්‍රශ්නේ විසඳනකම් කරුණාකරලා විපක්ෂයේ ලොබියෙක් කැමරාවකුයි මයික් එකකුයි හයි කළ දෙන්න කියලා අපි ඔබතුමාගේ ඉල්ලාසෙන්න.